මීළඟට ගරු ජගත් සමරික මන්ත්‍රී ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, අවස්ථාව ලැබීම සම්බන්ධව ස්තුතියි. ඒ වගේම අපේ පැහැදිලිවම මේ වෙලාවේ අපේ විතරක් නෙවෙයි රටේම ගැලවුම්කාරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන එක රහසක් නෙවෙයි, ඒක අපි පිළිගන්නවා. ඒ වගේම තමයි පොදු ජන පෙරමුණ පොහොට්ටුව අපි ආසියාවේ කෙටිම කාලයක් තුලදී ශක්තිවන්ත පක්ෂයක්, වැඩිම ජනතාව ආදරය කළ පක්ෂයක් විදිහට හැදුණු පක්ෂයක්. එනිසා පොදු ජන පෙරමුණ ඒ පල්ලම් බහින කතාව පිළිබඳව අපි කොහෙත්ම පිළිගන්නේ නැහැ. ඒක එතුමන්ලගේ මතයක්. එනිසා අපි මැතිවරණ වලට බය මිනිස්සු නෙවෙයි. නමුත් රට මේ වෙලාවේ මැතිවරණයකට යෑමට වඩා අපි යෝජනා කරන්නේ රට සුවපත් කරලා මැතිවරණයකට යනවා නම් හොඳයි කියලා. එනිසා මුණුසුනේ මන්ත්‍රීතුමනි, මම අදහසක් ඉදිරිපත් කරනවා. මෙන්න කල්ලතෝණි කණ්ඩායම රට වට්ටපු හැටි. අපි ලුණුයි බතුයි හරි කන්නම් රට වහපන් කිව්වා. ඔක්කොමටම කලින් ජීවත් වෙලා ඉන්න රටක් ඕන කිව්වා. රටට ඩොලර් ගේන්න ගාමන්ට් වහන්න නැත්තම් අපි වහනවා කිව්වා. කොවිඩ් බෙහෙත් ගහන්න එපා කිව්වා, ඒවා විස සහිතයි කිව්වා. බෙහෙත් ගහලා කොවිඩ් අඩු වෙද්දී ලංකාවට ආවම ගෙනාව මේ කොවිඩ් බෙහෙත්, ඒවා බාල බෙහෙත් වර්ග කිව්වා. කොවිඩ් හැදුනම අරගෙන ගිහින් දවස් 14ක් තියාගෙන නොමිලේ බෙහෙත් ටික දීලා කන්න බොන්න දීලා ගෙදරට රුපියල් 10,000 බඩුමල්ල දුන්නා කියලා යාන්තමින්වත් කාටවත් මතක නැහැ. කොවිඩ් රැල්ල අඩු වෙගෙන යනකොට පාරට බහලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. රට වහලා ආර්ථිකය නන්නත්තර වෙනකොට පඩි වැඩි කරපියව් කියලා දරුවන්ගේ විභාග පවා වර්ජනය කරා. පිටරට ආයට ඩොලර් එවන්න එපා කියලා කිව්වා. ඇඳන් හිටපු ජොකා ගිහින් වැටේ එල්ලුවා. රටේ පාලන බලය එයාලට දෙන්න කියලා ගෝල් පේස් එකේ අරගල කරා. විතරක් නෙවෙයි ගෝල් පේස් එකේ ගම හැදුවා, ෆිල්ම් පෙන්නුවා, එළවලු ඉන්දුවා, කොණ්ඩ කැපුවා, ගෙවල් හැදුවා. ඒ වගේම රුපියල බාල්දු වෙලා ඩොලරක ශක්තිමත් වෙනකොට සතුටු වුණා. පෝලිම් වැඩි වෙනකොට ඒ පෝලිම් වල මිනිස්සු මැරෙනවට හරි සතුටු වුණා. එහෙම කරලා බස් වලින්, කෝච්චි වලින්, රංචු පිටින් කොළඹ ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වපු මැතිවරණයෙන් තේරීපත් වුණු ජනාධිපති එළවලා දැම්මා. දැන් ආණ්ඩුව හදාගන්න දඟලන කල්ලියකට රැවටිලා ඒ කල්ලියට නායකයා කියන මුසාවාදා පිළි අරගෙන ආර්ථික අරබුදය විසඳගන්න ඡන්දයක් ඉල්ලනවා. ඩොලරක වැටිලා රුපියල ශක්තිමත් වෙන එක ගැන පසුතැවෙනවා. අරුම පුදුම මිනිස්සු ඉන්න රටක් ශ්‍රී ලංකාව. තව කියන්න පුළුවන් ගෝල් පේස් ප්‍රභාකරන් සමරුවා, ගුරුවරියන්ට සාරිය ගලවන්න කිව්වා, බෞද්ධ බලය මෙතනින් ඉවරයි කිව්වා, කොටි එලිපිට ඇවිත් රට වට්ටන්න කටයුතු කරන්න ඕන කියලා කණ්ඩායම් පෙනී හිටියා, ක්‍රිකට් මැච් ගහන්න එපා කිව්වා, ගෙවල් ගිනි තිබ්බා, මිනිස්සු පාරවල් දිගේ ඇදන් ගිහින් මැරුවා, පාර්ලිමේන්තුව අල්ලන්න ගිහින් සෙබළුන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කරලා ආයුධ පවා උදුරගත්තා. එතකොට දැන් මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, මේවා කට්ටියට අමතක වෙලා දැන් මේ අර කොරේ පිට මරේ කියලා ආණ්ඩුව ගන්න තමයි කට්ටිය මේ වෙනකොට පොර කන්නේ. එහෙනම් එකට පොඩ්ඩක් ඉන්න වෙලාව ආවම ඡන්දය අවශ්‍ය වෙලාවට තියයි. එනිසා මේ පිටි, පාන්, හාල් මැස්සෝ, පරිප්පු, සීනි, අල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර 17ක මිල අද දවස තුල පහත වැටි තියෙනවා. උණ්ඩියල් වහලා නැත්තම් උණ්ඩියන් වහල් හවාලා නැත්තම් මනි එක්ස්චේන්ජ් ඩොලර් මිලියන 295 දක්වා අද පහත වැටිගෙන යනවා. ලංකාවේ මේට පෙර අවස්ථා 16ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වී ඇත. නමුත් එයින් අවස්ථා 10කදී සම්පූර්ණ ණය මුදල ලැබුණු අතර 6 අවස්ථා 6කදී මුළු ණය මුදල රටට ලැබුණේ නැත. කොන්දේසි ඉටු කිරීම දේශපාලන බලපෙරළී රට තුළ ඇති වූ අවස්ථා අස්ථාවරණය ණය ගිවිසුම් අතරමඟ කඩාකප්පල් කළා. උණ්ඩියල් සහ මනී එක්ස්චේන්ජ් මිල බැංකුවේ මිලට වඩා අඩු වී ඇති නිසා ඩොලර් ලැබෙන්නේ බැංකු පද්ධතිය හරහා අපනයනකරුවන් සිය ඩොලර් වහා රුපියල් වලට හරවා සිය පාඩුව අවම කරගන්න අවස්ථාවක් මේක. අර්බුදයත් සමග ඩොලර් මිලදීගෙන අර්බුදය තීව්‍ර කළ ලංකාවේ මධ්‍යම පන්තිය ඩොලර් විකුණමින් සිටි පිටරට සංගු මුදල් රටට එවමින් තියෙනවා. මීගමුව ක්‍රියාත්මක මෙරට ලොකුම මනී එක්ස්චේන්ජ් කඩ අද තවත් 8, 10, 15 දක්වා ඩොලරය වැටිලා මෙරට විදේශ මුදල් මිල තීරණය කිරීමේදී හෘද ස්පන්දනය තියෙන්නේ මීගම. කිසිවෙකු නොසිතූ ලෙස මීගමුවේ මිල රුපියල් 310-304 රවිචලනය එනම් රුපියල් 50කින් පමණ පහත වැටුනේ 1989 පසුවයි. සූර ව්‍යාපාරිකයින්ට පවා පූර්ව කථනය කළ නොහැකි ලෙස මුදල් හුවමාරු අගය වෙනස් වෙමින් තියෙනවා. මාර්තු 7 පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු පද්ධතියෙන් ඩොලර් මිලියන 140ක් මිලදීගෙන තියෙනවා. පසුගිය සතියේ මිලියන 308ක් මිලදීගෙන තියෙනවා. මේ ආදී වශයෙන් මුලසුනේගරු මන්ත්‍රීතුමනි, අද රට ස්ථාවර තත්ත්වයකට කෙමින් පත් වෙමින් යනවා. මේ යන අවස්ථාවවලදී තමයි මේ මැතිවරණය කියාගෙන කණ්ඩායම් විදිහට බෙදිලා කටයුතු කරන්නේ. දැන් පෞගිය කාලේ අපි දැක්ක පොළොන්නරුවේ වේදිකාවට ඔය අරගලයේ නායිකාවක් විදිහට කටයුතු කරපු දමිතා මහත්මිය. එතුමිය අරගලයේ එයාලා ස්වාධීනයි මේ රට වෙනුවෙන් පෙනී හිටින්නේ කියලා කයිවාරු ගහලා පොළොන්නරුවේ ගිහිල්ලා සමගි ජනබලවේගයේ වේදිකාවේ නැග්ගා. මහා කතන්දර රාසියක් කිව්වා. හැබැයි ඒකට දැන් කියනවා සුනිල් නඳුන්නැති අවසන් කරන්නම් ගරු මුලසුරිය මන්ත්‍රීතුමනි. සුනිල් නඳුන්නැති මන්ත්‍රීතුමා කියනවා මේ සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැග්ගේ සල්ලි වලට කියලා. අපි දන්නේ මේ දෙගොල්ලොම මොනවද මේ කියන්නේ කියලා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් මේ වෙලාවේ යන තත්ත්වයේ අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අපි නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට අපි රාජ්‍ය නිලධාරී සියලු දෙනත් රටේ ජනතාවගෙනුත් ඉල්ලනවා අපේ රට කොරෝනා වසංගත තත්ත්වයෙන් මුදවාගෙන යථා තත්ත්වයට මේ වැටුණු රට ගොඩ ගන්න වෙලාවේ ඔබ සියලු දෙනාගේම සහයෝගය දෙන්න. ඒ වගේම පක්ෂයේ විපක්ෂයේ සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා කැමැති අමාත්‍යාංශයක් තියෙනවා නම් මේ රට ගොඩ ගන්න ඔබේ දැනුම එකතු කරලා රටක් විදියට අතිගරු ජනාධිපතිතුමාට ඒ සහයෝගය ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලනවා. එසේ ඉල්ලමින් මේ වෙලාවේ මම යෝජනා කරනවා කෘෂිකර්ම අමාත්‍යතුමා මෙමෙ ස්ථානයේ නොසිටියත් එතුමාගේ අවධානයට ජනාධිපතිතුමාගේ අවධානයට ගොවින්වත ඉන්ධන බෙදා දීමේදී හෙක්ටයාර් එකකට වැඩි කුඹුරු හිමියන් වෙත ඉන්ධන නොලැබෙන බවත් තමන්ගේ කුඹුර සහ අඳ කුඹුර ලෙස කුඹුරු දෙකක් හිමි ගොවියෙකුට යටත් පිරිසෙයින් තමන්ගේ කුඹුර වෙත හෝ ඉන්ධන සහනාධාරය ලබා දෙන්න මොකද හෙක්ටයාර් එකට වැඩි කියලා අඳ කුඹුරක් වැඩ කරනවා නම් එයාලට මේ සහනාධාරය ලබා දීමේ දෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මේ වෙලාවේ ඒ ගොවියන්ගේ කුඹුරටවත් අඩුම තරමේ ඉන්ධන ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ මේ වැඩසටහනට පූර්ණව සහයෝගය ලබා දෙමින් අවස්ථාවාවම ඡන්දය පවත්වන්න ඒ අදාළ කටයුතු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ කණ්ඩායමටත් අපි සමග එකතු වෙලා රටක් විදිහට අපි සිංහල ජාතියක් විදිහට ශ්‍රී ලංකා දමිළ ජාතියක් විදිහට ශ්‍රී ලංකා මුස්ලිම් ජාතියක් විදිහට ශ්‍රී ලංකාවේ වෙසෙන අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ ගන්නට කටයුතු කරමු කියන ඒ පණිවිඩය ඉල්ලමින් මම නවතිනවා මුලසනේ මන්ත්‍රීතුමනි. ඔබතුමාට බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමනි. මීළඟට ගරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලසුනේ සිටින මන්ත්‍රීතුමනි. අද අපේ මැතිවරණය ගැන කතා කරන අතරේදී අද රටේ තියෙන විශාල ගැටලු ප්‍රශ්න වලින් එකක් ඇවිල්ලා සෞඛ්‍ය පිළිබඳ බෙහෙත් හිඟයක් තියෙනවා. ඒ වගේම යන්ත්‍ර උපකරණ සෞඛ්‍ය යන්ත්‍ර උපකරණ වල හිඟයක් තියෙනවා. ඉතින් මම මේක විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. දැන් ලංකාවේ වසරකට පිළිකා රෝගෙන් 30,000ක් පමණ වාර්තා වෙනවා. ඒ රෝගීන්ගෙන් අඩක් පමණ විකිරණ ප්‍රතිකාර ලබනවා. මෙම තත්ත්වය මත ලංකාවේ විකිරණ ප්‍රතිකාර ක්‍රමවේදය සම්බන්ධයෙන් අපට ලොකු ගෞරවයක් තියෙනවා. මේ ලෝ පුරාම භාවිතා කරන්නේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර. 1980 ගණන්වල ඉඳලා එන යල්පිනු අපිට තියෙනවා කෝබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර කීපයකුත් තාම ලංකාවේ භාවිතා වෙනවා. නමුත් ඇත්තටම අපිට ඕනේ මේ නවීන තාක්ෂණය තියෙන යන්ත්‍ර. මෙම විකිරණ ප්‍රතිකාර හිඟකම හේතුවෙන් වසරකට පිළිකා රෝගීන් 4000ක් පමණ මිය යනවා සුව කළ නොහැකි ලෙස වර්ගීකරණය කරන බව ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ලංකාවේ පිළිකා රෝහල් වලට නවතම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයි ස්වීඩනයේ ඉලෙක්ටා සමාගමයි ගිවිසුමක් අත්සන් කළා. මේක දැන්නේ මේ දශකයකට විතර උඩදී. මෙම ගිවිසුම ප්‍රකාර අපේක්ෂා රෝහල හා යාපනය මඩකලපුව කරාපිටිය මහනුවර යන රෝහල් වලට ලිනැක් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබා ගන්නට පුළුවන් වුණා. නමුත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිකා විශේෂඥවරුන්ගේ ඉල්ලීම හා නිර්දේශ පරිදි 2013 අත්සන් කරන ලද ඉහත ගිවිසුම සඳහා සංශෝධන ඉලෙක්ටා සමාගම සමග එකඟත්වයකට දැන් පැමිණලා තිනවා. මොකද දශකයක් විතර ගිහිල්ලා තියෙන නිසා. මේකේ සංශෝධන යටතේ දැනට ස්ථාපිත විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර යවත්කාලන කිරීමටත් දෙවැනි අදියරේදී බදුල්ලට, රත්නපුරට, හම්බන්තොටට, කුරුණෑගලට, අනුරාධපුර රෝහල් වලට මේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර නවීන තාක්ෂණයෙන් පිරිපුන් ඉලෙක්ටා ඉන්ෆියුනීට් යන්ත්‍ර බවට යවත්කාලන කිරීමටත් එකඟ වෙලා තියෙනවා. දැන් මේක ලංකාවට බොහොම වාසිදායක තත්වයක්. මේ සංශෝධනයට අවශ්‍ය අමතර මුළු මුදල ඩොලර් මිලියන 2ක් පමණ වාර්තා වෙනවා. මෙම සංශෝධනයේ පිළිකා වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් සැඳුම්ලත් තාක්ෂණික කමිටුවක් පත් කරලා එම කමිටුවෙන් මේකට අනුමැතිය දීලා තියෙනවා. නමුත් ප්‍රමාදයක් තියෙනවා. තාම ක්‍රියා වෙලා නැහැ. ඉතින් ඇත්තටම ප්‍රශ්න ඇති වෙනවා, ඇයි මේක ක්‍රියා කරන්නේ නැත්තේ? මට මේ විස්තර ඔක්කොම ලබා දීලා තියෙන්නේ මේ විශේෂඥයන්. මෙම වාසිදායක තත්ත්වය මේ වන විට නව සෞඛ්‍ය ලේකම් දැනට ඉන්නේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ට මේකේ ඔහුට මම යොමු කරනවා. ඇමතිතුමාටයි ඔහුටයි. මේකේ සංශෝධන ඉලෙක්ටා සමාගම සමග අත්සන් තැබීම ප්‍රමාද කරන්නේ ඇයි? පිළිකා රෝගීන් වෙනුවෙන් විශේෂිත ගොඩනැගිල්ලක් ඉදිකර මෙම යන්ත්‍ර සවිකිරීමට අවශ්‍ය පසුබිම සකස්ව තිබේදී මේ අත්සන් නොතබා මේක මෙහෙම ප්‍රමාද කරන එකෙන් අසරණ රෝගීන්ගේ ජීවිතවලට විශාල හානියක් වෙනවා. ඉතින් මම අහනවා, කරුණා කරලා ඉක්මනට මේ ගිවිසුමට ඇයි ප්‍රමාදය? මේ ප්‍රමාදය හේතුවෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව, ස්වීඩනයේ ඉලෙක්ටා සමග තියෙන ගිවිසුම යාවත්කාලීන කරන්න කියලා මේකෙන් සඳහන් කරන්නේ, ඇයි ඒක නොකරන්නේ? මේ අර්බුදය හමුවේ ඖෂධ ශල්‍ය කර්ම ඇතුළු භාවිතා කරන සියලුම ප්‍රතිකාර වලට වැයවන පිරිවැයට වඩා අඩු පිරිවැයක් ඇති මෙම විකිරණ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ රජය මීට වඩා උනන්දු විය යුත්තේ ඇයි උනන්දු වන්නේ නැත්තේ කියන එක මං අහනවා. Today we have been talking about the postponement of the elections. Now we know that the Elections Commission has already stated that the elections should be held on the 25th of April. It should have been before the 19th of March, but there have been several attempts by this government to postpone it, and the latest one was that there was not enough funding or money for the election. Elections Commission had asked rupees 4.5 billion. The government's expenditure per day is about 3 times that per day. And when the special commodity levy on the import of sugar was reduced, just in a few weeks, the loss of revenue for the government, according to the Secretary of the Ministry of Finance, was 15.9 billion. And only 4.5 billion
you
is required for
minutes.
Only 4.5 billion is required for the election. So therefore, I'm saying that this needs to be really, really, this is an affront. Now the latest trick that has been pulled is that we had the member of parliament, Mr. Dulawatta, coming and saying, I wish to bring to your notice a breach of powers and privileges of parliament arising from the interim order made on Friday the 3rd March in the Supreme Court case SCFR application number 69/2023. This was really, really shocking that Mr. Dulawatta could bring this up in parliament and say that is a breach of privilege. Absolutely shocking that such things could actually happen. Constitutionalism requires a legal and political culture and durable institutions. The legal fraternity in Sri Lanka needs to fulfill its obligations, while those of us who are elected members of parliament should look at building the political culture and ensuring a democratic culture. In South Asia, including Sri Lanka, the strength and vibrancy of institutions such as the party system, the bureaucracy, the judiciary, and the media as partly the result of long experience with universal adult franchise and a competitive political process. Sri Lanka has inherited this. These are our strengths. Notwithstanding the periodic challenges in Asia, we have had insurrections, coup d'etats, or subversion of constitutional values. However, and sometimes the ruling elite have actually interfered with the constitutional process. However, because our institutions are strong, we have stood up to this. Even in Pakistan and Bangladesh, where there have been a break in constitutional continuity, somehow other those values have prevailed. Furthermore, civil society participation through human rights groups and social action organizations, journalists and lawyers helping that process has also helped. And I want to say civil society participation is legitimate in a democracy. Therefore, we must ensure constitutional innovation is no longer the sole monopoly of law professionals or party leaders. And party leaders, everyone, including the President, the Prime Minister, everybody should recognize that. Civil society has an expanding role on the frontiers of fundamental rights. And I would say finally, in closing to this, even to our friendly countries who uphold the principles of democracy, human rights, rule of law, you must look beyond individuals and the fear of geopolitical pressures to ensure that values of individual and fundamental rights are upheld. If not, Sri Lanka will deteriorate into a conflict, which we have seen every 20 to 25 years, and we need to avoid this. Therefore, elections must be held on time, and it is not the prerogative of an executive to decide that. And the judiciary has every right to say what it has to say. Don't try to make a conflict between parliament and the judiciary. Thank you.
Stuti Garu Mantumani, Milangatta Garu, Aravind Kumar, Amatuma, Batuma, Vinadi Kulaha, Kalak Lebena.
Avai Talevara Varilke, Nandri, Nangal Indre, in the Natile, Theatre Lundre, Avasyam Indre, Adipadaile. Emas itu bawa datang, met kondo berikan tu. Unveliye, ini purata levelle, IKM makal mundanin, talaver entar wahaiile, inda terdel, wakya pada bandi bandi ida tila dhan, dani berikan tu. Pertama bodi, uluraci sabai, managad kana, tani tani ana, wetu manakalai, dani ane de kacchi sar bilai, takal seide. தேர்தலில் போட்டியிட வேண்டும் என்ற நிலைப்பாட்டிலே நான் இருக்கின்றேன். ஆனால் இதிலே இன்னும் ஒரு விடயத்தை நாங்கள் இங்கே பார்க்க வேண்டும். இப்பொழுது உள்ளூராட்சி சபைக்கான தேர்தல் கட்டாயம் நடத்தப்படல் வேண்டும் என்ற அந்த ஒளி மிக அதிகமாகவே ஓங்கிக் கொண்டிருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆனால் அதே நேரத்தில் நான் இந்த உயர் சபையிலே இன்னும் ஒரு கேள்வியை எழுப்ப வேண்டியவனாக இருக்கின்றேன். அது என்னவெனில், உள்ளூராட்சி சபைகளை பொறுத்தளவிலே அதன் ஆயுட்காலம் இன்றும் முடியவில்லை. அதன் ஆயுட்காலம் இம்மாதம் 19ஆம் தேதி வரையிலும் இருக்கின்றது. ஆனால் மாகாண சபைகள் கலைக்கப்பட்டு இப்பொழுது ஒவ்வொரு மாகாண சபையும் 4 வருடங்கள், 3 வருடங்கள், 2 வருடங்கள் என்ற வகையிலே அல்லது அதற்கு அதிகமான வருடங்கள் என்ற வகையிலே இப்பொழுது மாகாண சபையின் தேர்தல் அங்கே நிலுவையிலே இருக்கின்றது. ஆகவே முன்னுரிமை கொடுக்கப்பட வேண்டியது மாகாண சபை தேர்தலுக்கு அன்றி இந்த உள்ளூராட்சி சபை தேர்தலுக்கு இல்லை என்பதுதான் எனது நிலைப்பாடாக இருக்கின்றது. ஆகவே தேர்தல் திணைக்களம் இந்த உள்ளூராட்சி சபைகளுக்கான தேர்தலுக்கு முக்கியத்துவம் கொடுப்பதை விட மாகாண சபை தேர்தலுக்கு முக்கியத்துவம் கொடுக்கப்பட வேண்டும் என்பதே எனது கருத்தாக இருக்கின்றது. அதனை நான் இந்த உயரிய சபையிலே முன்வைக்க விரும்புகின்றேன். அதே நேரத்தில் நாங்கள் ஒரு பாரிய பின்னடைவை சந்தித்தோம். எமது நாட்டிலே பொருளாதார பிரச்சினை, மக்கள் வீதியிலே இறங்கி போராட்டம் நடத்திய அந்த அவலகரமான நிலைமை, இவை அனைத்தையும் நாங்கள் கடந்த காலங்களிலே முகம் கொடுத்தோம். ஆனால் இப்பொழுது நாட்டிலே நிலைமை சுமூகமாகி வந்து கொண்டிருக்கின்றது. இன்று எமது ரூபாயின் மதிப்பு தினந்தோறும் அதிகரித்துக் கொண்டு வருகின்றது. பொருளாதார நிலைமை சீரடைந்து வருகின்றது. ஆனால் இதனை பொறுக்க முடியாத ஒரு சிலர் இன்று மக்களை வீதியிலே இறக்கி மீண்டும் அந்த பழைய நிலைமையை தோற்றுவிப்பதற்காக கங்கணம் கட்டி நிற்பதை நாங்கள் விசனத்தோடு பார்க்க வேண்டியதாக இருக்கின்றது. இன்று பலரின் கேள்வியாக இருக்கின்றது, எவ்வாறு திடீரென எமது ரூபாயின் மதிப்பு அதிகரித்து கொண்டு வருகின்றது? இது ஒரு சரியான தகவலாக இருக்க முடியாது. இதில் ஏதோ ஒரு பின்புலம் இருக்கின்றது. ஆகவே இது உண்மைக்கு புறம்பான ஒரு விடயம் என்ற விடயத்தையும் இன்று ஒரு சிலர் கூறுவதை நான் கேட்கக்கூடியதாக இருக்கின்றது. ஆனால் அவ்வாறு பேசுபவர்கள் ஒன்றை புரிந்து கொள்ள வேண்டும். இப்பொழுது இந்த ரூபாயின் மதிப்பு அதிகரித்துக் கொண்டு வருவதற்கு ஒரு பிரதான காரணியாக நான் பார்க்கின்றேன் எமது நாட்டிலே உல்லாச பிரயாணிகளின் வருகை அதிகரித்துக் கொண்டே போகின்றது. நிலையான வெளிநாட்டு பணம் இப்பொழுது நாட்டிற்குள் வருவது இந்த உல்லாச பிரயாணிகள் ஊடாக இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. வங்கிகளுக்கு டாலர் என்ற வகையிலே இப்பொழுது வெளிநாட்டு முதல் நிதி வந்து சேருகின்றது. அது ஒரு ஸ்திரமான நிலைமையை இப்பொழுது நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. கொழும்பு நகரில் உள்ள அனைத்து நட்சத்திர ஹோட்டல்களும் இப்பொழுது நிரம்பி வழியும் ஒரு தன்மை. ஏனைய பிரதேசங்கள், விசேடமாக உல்லாச பயணிகள் விரும்பி செல்லும் நாட்டின் ஏனைய பிரதேசங்களிலும் கூட இந்த நிலைமையை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அவர்கள் வருகை அதிகரித்துக் கொண்டு போகின்றது. ஆகவே இதனை பொறுக்காத ஒரு சிலர் இந்த நிலைமையை மாற்ற வேண்டும் என்பதற்காக இப்பொழுது மக்களை தூண்டிவிட்டு மக்களை வீதியிலே இறக்கி மீண்டும் அந்த பழைய நிலைமையை ஏற்படுத்த வேண்டும் என்பதிலே மிக தீவிரமாக செயல்படுவதையும் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இவ்வாறான சூழ்ச்சிகளுக்குள் மக்கள் சிக்கிவிடக்கூடாது என்பதுதான் எனது வேண்டுகோளாக இருக்கின்றது. ஏனெனில் தினந்தோறும் மக்கள் ஆர்ப்பாட்டம் என்ற போர்வையிலே வீதியிலே இறங்கி ஆர்ப்பாட்டம் செய்தால், விசேடமாக கொழும்பு நகரிலே அது மேற்கொள்ளப்படுமாயின், இந்த நாட்டிற்கு உல்லாச பயலின் வருகை மீண்டும் ஸ்தம்பிதமடையும் என்பதிலே மாற்று கருத்துக்கு இடம் இல்லை. ஆகவே அந்த வகையிலே எமது பொருளாதாரத்தை சீர்குலைக்க வேண்டும் என்ற விதத்திலே திட்டமிட்ட செயல்பாடுகள் இடம்பெற்றுக் கொண்டிருப்பதை நாங்கள் விசனத்தோடு அவதானிக்க வேண்டியிருக்கின்றது. ஆகவே இவ்வாறு செய்வதன் ஊடாக நாட்டின் பொருளாதாரத்தை மீண்டும் சீர்குலைத்து மக்களை சொல்லனா துன்பத்திற்கும் துயரத்திற்கும் உள்வாங்கி அதன் ஊடாக ஆட்சியை ஸ்தம்பிக்க செய்ய வேண்டும் என்ற ஒரு உள்நோக்கத்தோடு இதன் இடம்பெறுவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இதற்கு முற்றுப்புள்ளி வைக்க வேண்டிய ஒரு அவசியம் இருக்கின்றது, தேவை இருக்கின்றது. இது ஒரு ஜனநாயக நாடு. இந்த ஜனநாயக நாட்டிலே தேர்தல் மிக மிக அவசியம். அதிலே மாற்று கருத்துக்கு இடம் இருக்க முடியாது. ஆனால் ஜனநாயக முறைமையிலே இருந்து விலகி ஆர்ப்பாட்டங்களின் ஊடாகவும் வெவ்வேறு வழிகளிலும் ஜனநாயக விரோத செயல்பாடுகளை முன்னெடுக்க எவரும் நினைப்பார்களே, ஆனால் அதனை தடுக்க வேண்டிய ஒரு தேவையும் அவசியமும் அரசாங்கத்திற்கு இருப்பது இருக்கின்றது என்பதையும் அனைவரும் புரிந்து கொள்ள வேண்டும். அந்த வகையிலே தேர்தல் இடம்பெற வேண்டும், அதிலே மாற்றுக்கருத்துக்கு இடமில்லை. ஜனநாயகத்தை விரும்பும் ஒவ்வொருவரும் தேர்தல் நடைபெற வேண்டும், தேர்தல் இருக்க வேண்டும், தேர்தல் ஊடாகவே ஜனநாயகத்தை நிலை நாட்ட முடியும் என்ற இடத்திலே அனைவரும் இருக்கின்றோம். இதிலே சந்தேகத்திற்கு இடம் கிடையாது. ஏனெனில் தேர்தல் இல்லாவிட்டால் ஜனநாயகம் இல்லை. ஆக ஜனநாயகம் நிலையாக இருக்க வேண்டும் என்றால் தேர்தல் இருக்க வேண்டும். அந்த இடத்திலேதான் நான் இருக்கின்றேன், நாங்கள் இருக்கின்றோம். ஆகவே இதிலே நாங்கள் மாற்று கருத்தோடு செயல்பட முடியாது. இப்பொழுது நிதி நிலைமையை நாங்கள் அவதானிக்கும் போது அது முன்பை இருந்ததை விட இப்பொழுது சிறிது சிறிதாக அதில் ஒரு முன்னேற்றத்தை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. ரூபாயின் பெறுமதி அதிகரித்துக் கொண்டு வருகின்றது. பொருட்களின் விலை குறைந்து கொண்டு போகும் அந்த தன்மையை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இவை இந்த நாட்டிற்கு மிக மிக தேவை. ஏனெனில் இப்பொழுது வாழ்க்கை செலவு மிக உச்சக்கட்டத்தில் இருக்கின்றது. வாழ்க்கை செலவை குறைக்க வேண்டிய ஒரு தேவை அரசாங்கத்திற்கு இருக்கின்றது. அப்படி என்றால் எவ்வாறு நாங்கள் வாழ்க்கை செலவை குறைக்க முடியும்? வாழ்க்கை செலவை குறைக்க வேண்டும் என்றால் அதற்கான மாற்று நடவடிக்கைகளை நாங்கள் எடுக்க வேண்டும். அதனை தான் அதிமேதகு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் மேற்கொண்டு வருகின்றார். தற்போது அரசாங்கம் என்ற வகையிலே பிரதமர் உள்ளிட்ட அமைச்சரவை, ராஜாங்க அமைச்சர்கள், பாராளுமன்ற உறுப்பினர் என்ற வகையிலே நாங்கள் அந்த இலக்கை நோக்கித்தான் இப்பொழுது நகர்ந்து கொண்டிருக்கின்றோம். ஆகவே மக்கள் பட்ட துன்பங்களையும் துயரங்களையும் நாங்கள் துடைத்தெறிய வேண்டும். மக்களை மேலும் சிக்கல்களுக்கு இன்னல்களுக்கு இலக்காக விட முடியாது. அதில் விசேடமாக பெருந்தோட்ட மக்களை பொறுத்தளவிலே தொடர்ந்தும் துன்பங்களுக்கும் துயரங்களுக்கும் முகம் கொடுக்கும் மக்களாகவே இருந்து வருகின்றார்கள். நாட்டின் ஏனைய பிரதேசங்கள் சுமூகமாக இருந்தாலும் கூட இந்த பொருளாதார சிக்கல் என்ற வகையிலே பெருந்தோட்ட மக்கள் பல்வேறு இன்னல்களை சந்திக்கும் அந்த நிலைமையை நாங்கள் மாற்றி ஆக வேண்டும். உழைப்பிற்கேற்ற ஊதியம் இல்லை. அவர்களின் தொழில் ஏனையவர்களால் வரவேற்கப்படுவதில்லை. காலையில் இருந்து மாலை வரையிலும் வெயிலிலும் மழையிலும் குளிரிலும் துவண்டு போயிருக்கும் ஒரு மக்கள் கூட்டமாக பெருந்தோட்ட மக்கள் தோட்டங்களிலே தொழில் புரிகின்றார்கள். ஆகவே அவர்களின் நிலைமையை நாங்கள் மாற்ற வேண்டும். இப்பொழுது நாங்கள் மலையக சமூகம் என்ற வகையிலே 200வது வருடத்தை நாங்கள் எட்டியிருக்கின்றோம். இந்த 200 வருடத்திலே எமது மக்கள் எதை சாதித்திருக்கின்றார்கள் அல்லது எமது மக்களுக்கு எதை சாதிக்க வாய்ப்பளிக்கப்பட்டிருக்கின்றது என்ற ஒரு கேள்வி எழுப்பினால் அதற்கு எவரிடமிருந்தும் பதில் கிடையாது. இதனை நான் ஒவ்வொரு இடத்திலும் வலியுறுத்தி வருகின்றேன். இறுதியாக எம் மக்கள் மீது காட்டப்படும் பாரபட்சம், எமது மக்கள் மீது திணிக்கப்படும் பாரபட்சம் இல்லாமல் ஒழிக்கப்பட வேண்டும். தேசிய நீரோட்டத்திற்குள் எமது மக்கள் உள்வாங்கப்படல் வேண்டுமென்றால், எமது மக்கள் ஏனையவர்களுக்கு சமமாக வாழ வேண்டுமென்றால், எம் மக்கள் மீது திணிக்கப்படும் இந்த பாரபட்சம் இல்லாமல் ஒழிக்கப்பட வேண்டும். பாரபட்சம் என்பது எமது மக்களை பொறுத்த அளவிலே ஒவ்வொரு மூளை முடுக்கிலும் அது இருக்கின்றது. அனைத்து தரப்பிடமிருந்தும் பாரபட்சம் எமது மக்கள் மீது காட்டப்படுகின்றது, திணிக்கப்படுகின்றது. இதனை நாங்கள் தடுக்க வேண்டிய ஒரு இடத்திலே இருக்கின்றோம். அந்த மக்களின் பிரதிநிதிகள் என்ற வகையிலே இதிலே எமது மக்களை பொறுத்த அளவிலே ஆளுந்தரப்பு பாராளுமன்ற உறுப்பினர்கள், எதிர்கட்சி பாராளுமன்ற உறுப்பினர்கள் என்ற வித்தியாசத்தை நாங்கள் பார்க்க வேண்டியதில்லை. பார்க்கவும் கூடாது, பார்க்கவும் முடியாது. ஏனெனில் நாங்கள் அனைவரும் அந்த சமூகத்தின் பிரதிநிதிகளாக நாங்கள் இருக்கின்றோம் இந்த உயரிய சபையிலே. ஆகவே இந்த சமூகத்தின் பிரச்சினையை தீர்ப்பதற்கான அந்த தேவை, அவசியம், பொறுப்பு, கடமை நம் அனைவருக்கும் இருக்கின்றது என்பதை நான் இந்த உயரிய சபையிலே வலியுறுத்தி விரும்புகின்றேன். ஆகவே எம் மீது காட்டப்படும் பாரபட்சத்தை இல்லாமல் ஆக்குங்கள். எமது மக்களையும் இந்த நாட்டின் ஏனைய பிரஜைகளுக்கு சமமாக நடத்துங்கள். இந்த நாட்டிற்கு நிரந்தர அந்நிய செலாவணியை ஈட்டித்தரும் ஒரு மக்கள் கூட்டமாக தேயிலை தோட்டங்களில், ரப்பர் தோட்டங்களில், தென்னை தோட்டங்களில் எமது மக்கள் வாழ்ந்து வருகின்றார்கள், உழைக்கின்றார்கள். இந்த நாட்டின் மேம்பாட்டிற்காக அவர்களின் பங்களிப்பு மிக அதிகமாக இருக்கின்றது. 200 வருடங்களாக நாங்கள் இதை செய்து வருகின்றோம். 200 வருடங்களாக எமது மக்கள் இந்த நாட்டின் அந்நிய செலாவணியை ஈட்டித் தருவதிலே பின் வாங்கியது கிடையாது. அந்த மக்களின் மேம்பாட்டிற்காக அனைவரும் கைகோர்த்து செயல்பட வேண்டும் என்று கேட்டுக்கொண்டு வாய்ப்பளித்த அவைத் தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
ஸ்துதிகர் மந்துமணி மீனாட்ட கரு ஜெயந்த் சமரவீர மந்தும் புதுவான வினாடி தகாய காலையாக லபினம்
கரு முலாசனாரோடு மந்திரித்துமணி மீட்ட அவருத்தகட்ட கலிங் பவத்வன்ன நியமித்த விழாத்தி முனு பலாத்பாலன சந்தைய விஷயபார அமாத்தியவரையாக பலத்தல பாவிச்சிக்கரலா அவருத்த கல்தாகத்தா දැන් මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අවුරුද්ද සම්පූර්ණ වෙන්නේ 2023 මාර්තු මාසේ 19 වෙනිදා රාත්‍රී 12ට පළාත් පාලන ආයතන විසිරුවා හැරි විසිරීමට නියමිතයි. දැන් මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය තියන්න තිබේ ඊයේ. ඒ සඳහා නාම යෝජනා කැඳවුවා. අපේක්ෂක 80,000ක් පමණ පිළිගත් දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් මේ ඡන්දයට ඉදිරිපත් වුණා. ප්‍රචාරක වැඩකටයුතු ආරම්භ කළා. තැපැල් ඡන්දයට දින නියම කළා. තැපැල් ඡන්දයට දින නියම කළා තීද්දි තමයි මේ ඡන්දේ ආපහු විවිධ උප්පරවැට්ටි පාවිච්චි කළා කල්දා ගන්න කටයුතු කරුවේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. දැන් මාර්තු මාසේ 19 වෙනිදාන් පස්සේ එළමෙන 19 වෙනිදාන් පස්සේ නැත්නම් 20 වෙනිදාන් පස්සේ මේ රටේ පළාත් පාලන ආයතන ටික නගර ප්‍රාය සභා ටික නගර සභා ටික මහනගර සභා ටික යනවා කොමසාරිස්ලාගේ පාලනයට නිලධාරි පාලනයට. එතකොට අපේ රටේ පළාත් පාලන ආයතන ඇත්තෙත් නෑ මහජන නියෝජිත පාලනය. එතකොට පළාත් සභා ඇත්තෙත් නෑ. පළාත් සභාත් ලංකාවේ නෑ. පළාත් පාලන ආයතන පාලනයකුත් නැහැ. මේ දෙකේම තියෙන්නේ දැන් පළාත් පාලන ආයතන වල අපි දන්නවා දැනටම හෙංචයිය තෝරලා ඉවරයි. මාර්තු මාසේ 20 වෙනිදාන් පස්සේ දාන්න. ආණ්ඩුවේ හුරතල්ලු ටික තමයි මාර්තු මාසේ 20න් පස්සේ මේ රටේ පළාත් පාලන ආයතන පාලනය කරන්නේ කොමසාරිස්ලා හැටියට. තමුනාස දන්නවා පළාත් පාලන ආයතන කියන්නේ ජනතාවගේ ජීවිතත් එක්ක බැඳුණු බොහොම ජනතාවගේ පොදු යටිතල පහසුකම් ජීවිතයට ඉතාම බැඳිච්ච ආයතනය. කුණු ටික අදින ආයතනය. මදුරු නාශක තෙල් ටික ගහන ආයතනය. පාර හදන ආයතනය. වීදි ලාම්පුව දාන ආයතනය. දරුවෙක් පිළිසිඳ ගැනීමේ සිට සුසාන භූමියේ මිනිසෙක් මිහිදන් වනතුරු අවශ්‍ය පොඩි යතුරු බල යටිතල පහසුකම් ටික සංවර්ධනය කරන ආයතනයේ තමයි මේ මහජන පාලනයේ මහජන නියෝජිත පාලනයෙන් ගලවලා දාන්න හදන්නේ. පළාත් සභාවත් ගැලෙව්වා. හැබැයි මේ පළාත් සභා මහජන නියෝජිත පාලනය ගැලවීමටත් ඡන්දේ නොතිබීමටත් ඒ ඡන්දෙත් අනන්තය දක්වා කල් දැමීමටත් ඒ වගේම මේ පළාත් පාලන ආයතන ඡන්දෙත් නොයෙක් උප්පරවැට්ටි දාගෙන දැන් කල් දාගන්න තතරණයකටත් ප්‍රධාන වගඋත්තරකාරයන් කවුරුවත් නෙමෙයි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමාට ඡන්ද ඇලජික් හරියට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද කියන්නේ කූඩැල්ලට සබන් වගේ. පෙන්වන්න බෑ. පේනකොට දුවනවා. ඒ හින්දා තමයි මේ ඡන්දේ කල් දාන්න හදන්නේ. දැන් පේන විදියට මාර්තු අප්‍රේල් 25 මේ ඡන්ද තියෙන එකක් නැහැ. දැන් බලන්න අපි ස්වාධීනයි කියලා මැතිවරණ කොමිසම් සභාව ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව. දැන් මේකේ ස්වාධීනත්වයේ කෙලෙසුව වර්තමාන පාලනය. ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ අලි පොහට්ටු පාලනය මැතිවරණ කොමිසම් සභාවේ ස්වාධීනත්වය කෙලෙසුව. මෙහෙමද ස්වාධීන පාලනයක් නම්? කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් ආණ්ඩුව මේ විදියට ස්වාධීනත්වයේ කෙලසල මැතිවරණ කොමිසම් සභාවෙත් ඒ වගේම නොයෙක් උප්පරවැට්ටි දාලා මේ ඡන්දේ කල් දාන්න හදනකොට අද පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ වග උත්තරකාර පාර්ශවයේ කවුරුවත් හරියට උත්තරයක්වත් දීගන්න කෙනෙක් නැහැ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මොකද කියන්නේ ඡන්දේ කල් දාන්නේ මොකක් කියලාද කියන්නේ? ආර්ථික ප්‍රශ්නේ. ප්‍රමුඛතාවයට අනුවලු වේදම් කරන්නේ මේ ආර්ථික ප්‍රශ්නය මේ ආර්ථික අර්බුදය සමාජ අර්බුදය ඇති දැඩි කළේ කවුද? මේක උපත ලැබෙව්වේ කවුද? මේක නිර්මාණය කළේ කවුද? අපි මේ උත්තරීතර ස්වභාවය අවධාරණය කරනවා. අද අපි මූණ දෙන මේ ආර්ථික සමාජ අර්බුදයේ වග උත්තරකාරයෝ හැටියට අද ජීවතුන් අතර මෙලොව ජීවත් වන මේකේ වග උත්තරකාරයෝ හැටියට මෙලොව ජීවත් වන අයගෙන් ප්‍රමුඛතමයන් කවුරුවත් නෙවෙයි, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා තමයි අද අපි පෙළෙන මේ ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදය බිහි කිරීමේ අද ජීවතුන් අතර ඉන්න අයගෙන් පුරෝගාමිය වෙන කවුරුවත් නෙවෙයි, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ඒකේ පුරෝගාමිය. අද ජීවතුන් අතර ඉන්න එතුමා ප්‍රධානී එතුමා. කොහොම කියන්නේ? තුමත් එක තියෙන පුද්ගලික තරහකටද? නෑ, තමුන්වහන්සේලා දන්නවා. එදා 2015 මේ රටේ මහ බැංකුව තිබුණේ, දැන් අමතකයි, විපක්ෂයටත් අමතකයි, ආණ්ඩු පක්ෂයටත් අමතකයි, රඟින් හුරතල් වෙන ඔක්කොටම අමතකයි. එදා 2015 වෙනකම් මේ රටේ මුදල් අමාත්‍ය මහ බැංකුව තිබුණේ මුදල් අමාත්‍යවරයා යටතට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට තමන් යටතට මහ බැංකුව පවරගත්තා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක්ව මහ බැංකුව අධිපතිකමට දාගත්තා. මහ බැංකු මහමංකොල්ලය ඒ අවසරයෙන් සිද්ධ කරගත්තාද බැනුම් කර වංචාව පිළිබඳ විපක්ෂයේ ළඟින් හුරතල් වන අයට, වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන ප්‍රශස්ති කියන අයට අද අමතකයි. මහ බැංකුව බින්නේ මුදල් ඇමතිවරය යටතිච්ච මහ බැංකුව අගමැතිවරය යටට අරගෙන මේ රටේ පුරවැසියෙක් නොවන කෙනෙක්ව මහ බැංකුවේ මහපුටුවේ වාඩි කළා. මහ බැංකුව මහදවාලේ බින්දයන් කවුරුත් නෙමෙයි. ඒකට වග කියන්න ඕන ප්‍රමුඛයා කියන කතාව අමතකයි. එහෙම තමයි මේ රටේ මේ බංකොලොත්කමට බාර කැපුවේ ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙමෙයි, අපේ රටේ ස්වෛරී බැඳුම් කර අපි දන්නවා. අපේ රටේ 2007 ඉඳන් ස්වෛරී බැඳුම් කරගත්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරගත්ත 10 බිලියන 17.5 2030 තමයි ඒ බැඳුම් කර කල් පිරෙන්නේ. ඔක්කොම 2007 ඉඳන් 2019 දක්වා ගත්ත ස්වෛරී බැඳුම් කර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර $17.5 billion. ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, ඒ $17.17 billion $17 billion ඇමරිකානු එක්සත් ජනපද $17.12.5 billion ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනයේ කාලේ. මේක තමයි මේ රට දරා ගන්න බැරි වෙච්ච ණය උනේ. මේ මෙතනින් තමයි බංකොලොත්කමට බාර කැපුණ ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි. ඒ විතරකුත් නෙවෙයි අද රටේ තියෙන ඩොලර් අර්බුදයක්. දැන් මෙතන කතා කරන මන්ත්‍රීතුමලා කියනවා, දැන් නම් උන්ඩියල් හවාල වැහෙනවලු, කළු වෙළඳපොළ වැහෙනවලු. මේ කළු වෙළඳපොළ හැදුනේ කොහොමද? මේ ඩොලර් අර්බුදය හැදුනේ කොහොමද? ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි, දැන් අමතකයි. දැන් මේ ආණ්ඩු පක්ෂයේ හුරතල් වෙන මේ අර සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්තිය විකුණගෙන රනිල් විරෝධය පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට ගොඩ වුණු මහත්තුරුන්ට අමතකයි. මේ ඩොලර් අර්බුදය මතුවෙන්න බලපාපු එක ප්‍රධාන හේතුවක් තමයි අපි ඊයේ මේ ගරු ස්වභාවය අවධාරණය කළා. ඒ තමයි 1953 ඉඳන් ක්‍රියාත්මක වෙච්ච 1953 අංක 12 දරන විනිමය පාලන පනත. ඒ විනිමය පාලන පනතෙන් මේ රටේ අපනයනයේ ආදායම් විදේශ විනිමය දින 120ක් මාස 3ක් ඇතුළත ලංකාවට ගෙනා යුතුයි කියලා නීතියක් තිබ්බා. ඒක එසේ දින 120ක් ඇතුළත ලංකාවට ගෙනාවේ නැතොත් ඊට විරුද්ධව දැඩි නීති අපරාධමය වරදක්සේ සලකලා නීති කෘත්‍ය කිරීමේ බලයක් විනිමය පාලන පනතට තිබුණා. 53 අංක 12 දාන විනිමය පාලන පනතට මොකෝ වුනේ? මේ පනත හින්දා අපනයනකරුව ඉන්දියාවේ තියෙන මෙහෙම පනතක් බලවත් විනිමය නීතියක්, බලවත් විදේශ විනිමය නීතියක් ඉන්දියාවේ තියෙනවා. ලෝකේ හැම රටකම එහෙම බලවත් විදේශ විනිමය නීතියක් තියෙනවා. අපනයන ආදායම් කියන්නේ අපනයන වලින් උපයන විදේශ විනිමය කියන්නේ ජාතිය සතු දේපල කුවත්කමක් විනිමයක්. ඒක එන්න ඕනේ ලංකාවට, මව්බිමට එන්න ඕනේ. නමුත් මොකෝ කළේ 2017 දෙදස් දාහතේ රවි කරුණානායක මුදල්ල මාත්‍යවරය ලව්වා. රවි කරුණානායක මුදල්ල මාත්‍යවරය ලව්වා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා වේ විනිමය පාලන පනත සංශෝධනය කළා. විදේශ විනිමය පාලන පනත නමින් බුරුල් කළ දැම්ම ලංකාවේ විනිමය පාලනය. අර විදේශ විනිමය අපනයන ආදායම් එක්ස්පෝර්ට් රෙමිටන්ස් ලංකාවට මාස 3ක් ඇතුළත ගෙනාව යුතුයි කියන නීතිය වෙනස් කරලා එය මාස 6ක් දක්වා දීර්ඝ කළා ලිහිල් කළා දැම්ම විතරක් නෙවෙයි අපරාධ වර්ධ සිවිල් වරදක් බවට පත් කළා ගරු මූලාස්තන ආරූඪ මන්ත්‍රීතුමනි. ඒ හන්දාද මොකද වෙලා තියෙන්නේ? ඒක ප්‍රතිඵලය තමයි අපේ රට ආයුතු පැමිණිය යුතු අපනයන ආදායම් අද ලංකාවට එන්නේ නැහැ. දැන් අපි දන්නවා අපි සතුටුයි 2021කට වඩා 2021 අපනයන ආදායම ඩොලර් බිලියන 12.5යි 2022 අපනයන ආදායම ඩොලර් බිලියන 13.1යි මිලියන 600ක අපනයන ආදායමක් ලැබිලා තියෙනවා. වැඩි අපනයන ආදායමක් ලැබිලා තියෙනවා. දැන් කවුද දන්නේ මේවෙන් කොච්චර ලංකාවට ආවද කියලා? ලංකාවට කොච්චර ආවද කියලා අපි දන්නේ නැහැ. අන්න තමුන්නාසලගේ ආණ්ඩුවේ විදේශ අධිකරණ ඇමතිතුමා කියනවා විජේදාස රාජපක්ෂ මැතිතුමා අයවැය විවාදයේදී 2022 දෙසැම්බර් මාසේ 5 වෙනිදා අධිකරණ මාත්‍යංශ වැය ශීර්ෂ සාකච්ඡාවේදී එතුමා කියනවා වැය ශීර්ෂයේදී පිළිතුරු කතාව කරමින් එතුමා කියනවා අපේ රටේ අපනයන ආදායම් විදේශ විනිමය ඩොලර් බිලියන 58ක් පිටරට බැංකුවල පාක් කරලා තියෙනවා කියලා. ඕන් වැඩේ මේ රවි කරුණානායක මුදල් ඇමතිවරයා එවකට පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා එවකට අගමැතිතුමා විනිමය පාලන පනත වෙනස් කරපු එකේ තර්කානුකූල ප්‍රතිඵලය තමයි අපේ රටෙන් දෝන අපනයන ආදායම් අද එන්නේ නැහැ. ජාවාරම් කාර්යෝ ඒව රඳවගෙන ඉන්නවා පිටරටවල් වල. නීතියක් නැහැ ලංකාවට ගෙන්නන්න. ඒව හොරපාරෙන් උණ්ඩියල් වෙළඳ පොළට හවාල වෙළඳ පොළට එනවා, කළු කඩේට එනවා. එතකොට අපිට බහන්ඩ ආනයනය කරන්න විවෘත ගිනුම් පාවිච්චි කරන්න වෙනවා. මේක නෙමෙයිද ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ප්‍රශ්නේ? එක පැත්තකින් ජාත්‍යන්තර වැඩි මිලට වැඩි පොලියට ජාත්‍යන්තර හෙට්ටියන්ගෙන් කළු කඩෙන් වැඩි පොලියට ෆයිරී බැඳුම් කර මිලදී ගත්තා බිලියන 12.5ක් ඇමරිකානු ඩොලර්. දෙක තමයි විනිමය පාලන පනත වෙනස් කළා, විනිමය නීති බුරුල් කළා, ලිහිල් කළා, දියාරු කළා. මේ රට අයත් අපනයන ආදායම් ලංකාවට ගේන නීතිය වෙනස් කළා. ඒව පිටරට බාක් කරන අයිතිය දුන්න. මේ හින්දා තමයි මේ අද අපි පෙළන අර්බුදය අපට ඇති වුණේ ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. දැන් ඒක පාවිච්චි කළා මැතිවරණ කල් දාන්න හදනවා. ඒක පාවිච්චි කළා ප්‍රජාතන්ත්‍රවාදයට වෙඩි තියන්න හදනවා. මේක ලේසියෙන් කෙලවර වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය අකුලපු හැම වෙලාවෙම, ප්‍රජාතන්ත්‍රවාදයට වල කපපු හැම වෙලාවෙම ඒකට ප්‍රතිචාර දැක්ුණේ බිහිසුණු ආකාරයට, බොහොම බිහිසුණු ආකාරයට. මේ රට ගිනිගත්ත ප්‍රජාතන්ත්‍රවාදයට වල කපපු හැම වෙලාවකම මේ රට ගිනිගත්තා. මේ රටේ ලේ ගැලුවගරු මූලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ රට ලේ ඇති, මේ රටේ ලේ හැලුව ඇති, මේ රටේ ජීවිත විනාශ වුණා ඇති, මේ රට ගිනිගත් ඇති. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම අපි කාගෙත්, මේ ගරු සභාව නියෝජනය කරන කාගෙත් මහ යුතුකමක් වගකීමක්. නිසා අපි ඉල්ලනවා මේකට යන්නේ පොඩි මුදලක්. මැතිවරණ කොමිසම කියනවා ඉතාම පොඩි මුදලක් මේකට යන්නේ. ඒ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල වහම දීලා අඩුම තරමේ අප්‍රේල් මාස 25 වෙනිදාට පළාත් පාලන ඡන්දය පවත්වලා පළාත් සභාවක් නැති එකේ පළාත් සභා ඡන්දය පවත්වන්න කටයුතු කරන්න කියන ඉල්ලීම ඉතාම ඕනෑකමින් කරන ගමන් එසේ නොවුනොත් මේට වන්දි ගෙවන්න වෙන්නේ බරපතල ඛේදවාචකයක් මේ රටේ නිර්මාණය වෙන්න වේවි. ඒ මුනොත් ලේ හැලෙවි. ඒ මුනොත් ජීවිත නැවත වතාවක් විනාශ වේවි. ඒ මුනොත් නැවත වතාවක් මේ රට ගිනි ගනීවි. ඒම වුනොත් මේ පළාත් පාලන ඡන්දයේ කල් දාන්න කල්පනා කරන සියලු ඒකට උඩගෙඩි දෙන උල්පන්දම් දෙන ඒකට උඩගෙඩි උල්පන්දම් උප්පර වැටි දාන සියලු ඒකට වාක්‍යයන්ට ඕනේ. ඒක අවධාරණය කරමින් මැතිවරණේ කලට වේලාවට පවත්වන්න කියන ඉල්ලීම නැවතත් කරමින් තමුන්වහන්සේට ස්තුතිය පිළිගන්වමින් නැවතිනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්තුමා, ගරු මිලකට ගරු මధుරීතානගේ මන්තුම ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තටම රටක් වටන්න හරි ලේසි රටක් ගොඩ දාන්න අමාරුයි. මේ අද විපක්ෂයේ ගොඩක් දුකට කවි කියනවා ඇහුණා උදේ ඉඳන්ම ඊයේත් ඇහුණා මේක බාර ගන්න කියලා ওই ගොඩක් අයට කිව්වා මේ හිටපු ජනාධිපතිතුමා. හැබැයි පස්සේ දොරෙන් පැනලා ගියා එක එක නොකෙරෙන රචනා ලිව්වා අභියෝග බාරගත්තේ නැහැ. අභියෝග බාර ගන්න බයයි කයුහාරු ගහන්න හරිම ලේසි ඕන කෙනෙකුට. මොකද අඩු වැඩි වශයෙන් මේ දෙපැත්තේම එක පැත්තකට විතර නෙවෙයි දෙපැත්තේම කයිවාරුකාරයෝ හිටියා. දැන් අවුරුදු ගානක් තිස්ස හැබැයි ඒ කයිවාරු වල ප්‍රතිඵල විදියට තමයි අද අපි මේ ඔක්කොම මේ භුක්ති විඳින්නේ. මොකද ඔය දැන් කලිනුත් කයිවාරුවක් ඇහුණ ලොකු ඇමතිකම් කරා මේ කට්ටිය ඔක්කොම. හැබැයි ප්‍රගති වාර්තාව බිඳුවයි. අද අපේ රටේ ප්‍රගති වාර්තාව යාන්තම් හදාගෙන එන්න හදනකොටත් ආපහු ඒක කඩාකප්පල් කරන්න හදන්නේ වට්ටන්න හදන්නේ ඉතා පැහැදිලි එක. මොකද විදේශීය බලල්ලත් ඉතා පැහැදිලිව මේ රට වට්ටන සෙල්ලමට ඔය විපක්ෂයේ කණ්ඩායම් තෝරන් ඉන්නවා කියන එක ඉතා පැහැදිලිය. මොකද හේතුව අර හැංගි හැංගි වෙස් බැන්දර නටන්න එළිය වගේ සමහර පක්ෂ කාර්යාලවලට පක්ෂ මූලස්ථානවලට ඇවිල්ලා එදා අධිරාජ්‍යවාදීන් කියලා කට උල් කර කර කිව්වේ. හැබැයි දැන් ඒ රටවල් වලින් ඇවිල්ලා තමයි උපදෙස් දෙන්නේ. පීත්තපටි කපන්නේනෝ කේක් ගෙඩි කපන්නේනෝ දැන් පක්ෂ කාර්යාලවලට. ඉතින් ඒක නිසා ඒ න්‍යායපත්‍ර ඒ එජෙන්ඩා ඉතා පැහැදිලි. මොකද අපි දැක්කා 2022 අවුරුද්ද මේ රටේ ඉතිහාසය වෙනස් කරපු තීරණාත්මක අවුරුද්ද. ඒ වෙලාවේදී එක එක කණ්ඩායම් එකතු වෙලා මේ රට වට්ටපු විදිය. මොකද දැන් ආපහු සංචාරක වෙන්න පටන් ගත්තා 2022 ජූනි මාසේ සංචාරක ලංකාවට ආයේ 32,000යි, ජූලි මාසේ ආයේ 37,000යි, අගෝස්තු මාසේ ආයේ 29,000යි. ඔහොම එන්නේ අඩු වෙලා ඉතාමත් පහළ මට්ටමකට වැටිලා නැවත වතාවක් ජනවාරි මාසේ 1,200,000ක් ආවා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 1,007,000ක් ආවා. ඔන්නයි පාරේ නටන්න පටන් අරන් තිනවා. පාරේ ඉඳගෙන ආර්ථිකය කඩක්කප්පල් කරන්න, ජන ජීවිතය සම්පූර්ණයම කඩක්කප්පල් කරන්න උත්සාහ කරන බව පේනවා. ඉතින් මේවා ඔක්කොම කරන්නේ මේ රටට ද්‍රෝහි වූ පිරිස් මිසක් මේ රටට ආදරය කරන මිනිස්සු නෙමෙයි. මොකද හේතුව අපිට දේශපාලනය කරන්න පුළුවන්. අපිට දේශපාලනය කරන්න ඕන, ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක අපේ රටේ නීතියේම දීලා තියෙනවා. නමුත් මේ වර්තමාන තත්ත්වය තුළ තමන්ගේ පහත් දේශපාලන තත්ත්වය ධර්මීමා කරගෙන මේ රට වටන්න, මේ රට ආර්ථිකය වටලා, ජන ජීවිතය වටලා, ජාතික ආරක්ෂාව වටලා, මිනිස්සුන්ට තියෙන බලාපොරොත්තු නැති කරලා දාලා, ජන ජීවිතය සම්පූර්ණයම අකර්මණ්‍ය කරලා තමන්ගේ දේශපාලනය කරන්න උත්සාහ කරනවා නම් ඒ මේ රටට ආදර කරන මිනිස්සු මේ කෙනෙක් තමයි මගේ අදහස. ඒ වගේම අපි දැක්කා මේ වෙලාවේදී මේ දවස්වල වෘත්තීය සමිතිවල බොහෝ පිරිසුත් එකතු වෙලා දැන් අලුත්ම සෙල්ලමක් පටන් අරන් තිනවා. ඉතින් අපි පෞගේ දවස්වල බැලුවා මේ වෘත්තීය සමිතිය ඇත්තටම ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. වෘත්තීය මේ මට්ටමෙන් රටේ මූලික වැඩ කටයුතු සම්බන්ධයෙන්, ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන්ට ඕනම කෙනෙකුට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තමන්ගේ පොකට් එක ගැන හිතලා, තමන්ගේ බඩ ගැන හිතලා කරනවා නම් ඒක අන්තිම අසාධාරණ තත්ත්වයක්. මොකද මේ වන විටත් එහෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න බැරුව, ඒ වගේ බලපෑම් කරන්න බැරි වුණත් රටේ වැටිච්ච කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. පළවෙනිම කර්මාන්තය අද ඉදිකිරීම් කර්මාන්තය. ඍජුව සහ වක්‍රව මිනිස්සු 15,00,000කට විතර අද රස්සා නැති තැනකට පත් වෙලා තියෙනවා. හැබැයි මේ මිනිස්සුන්ට අද කරගන්න දෙයක් නැහැ. නමුත් රජයේ විදියට වගකීමක් අරගෙන මේ වෙන විට ඒ වැටිච්ච කර්මාන්ත ටික ඉදිකිරීම් කර්මාන්ත ඉහලට දාන්න ක්‍රියාත්මක කරන පටන් ගන්නකොට, විදේශ ප්‍රේෂණ ගෙන්න ගන්න හදනකොට, සංචාරක ව්‍යාපාරයෙන් අපේ සංචිත වැඩි කරගන්න උත්සාහ කරනකොට ආපහු නැවත වතාවක් අපි දැක්කා විශාල කඩක්කප්පල්කාරී ක්‍රියාවක් කරන. මම විශේෂයෙන්ම අද පිළිතුරු කතා කරන කාංචන විජේසේකර මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සමහර ඒ වෘත්තීය සමිති වලට සම්බන්ධ පුද්ගලින්ගේ වැටුප් ටික දැනුම් දෙන්න කියලා. මොකද අපි ඊයේ පෙරේද දැක්කා, ඊයේ නිමල් සිරිපාල සිල්වා මැතිතුමාත් ඉදිරිපත් කරා ඒ විස්තර ටික අපිට හිතා ගන්න බැරි විශාල මුදලක් මේ සමහර පුද්ගල අපි කැමති රජයේ සේවකයෝ එහෙම ඉහළ වැටුප් ගන්නවට අපි කැමති නමුත් වැටුප ගන්නවා වෙනුවට වැටුප් අරගෙන රටට වැඩක් කරන්නේ නැති මිනිස්සු ගැන තමයි අපි අපේ විවේචනේ දීන්නේ ඒ නිසා මම කාංජන් විජේසේකර මැතිතුමාට කියනවා ඒ වැටුප් සම්පූර්ණ විස්තර වාර්තා පාර්ලිමේන්තුවට සහ මාධ්‍යට ඉදිරිපත් කරන්න මොකද සමහර වෙලාවට වැටුප් ওই වෘත්තීය සමිතිය දඟලලා කෑ ගැහුවට සමහර නායකයෝ gedara නෝනවත් දන්නේ නැහැ මෙච්චර ලොකු වැටුපක් ගන්නවා කියලා මොකද නෝනලාට දරුන් දෙන්න ඕන මෙච්චර ලොකු වැටුපක් ගන්නවා කියලා මේ මිනිස්සු මොකද කියන්නේ අපිට වැටුප් නැහැ හරි අමාරුවෙන් ජීවත් වෙන්න කියලා නමුත් නෝන දන්නේ නැහැ මෙච්චර ලොකු ලක්ෂ ගණන් මේ මහත්තයා වැටුප් ගන්නවා කියලා ඒක නිසා මම විශේෂයෙන්ම ගරු ඇමතුමාගේ ඉල්ලා සිටිනවා අද දවසේ ඒ සීලුම වැටුප් විස්තර පොදු මහ ජනතාවටත් රටේ ජනතාවටත් ඒ gedara නෝනලාටත් දරුවන්ටත් දැනගන්න පුළුවන් විදිහට මේ ඉදිරිපත් කරන්න කියන එක මම හිතන්නේ එතුමා ඒක කරයි කියලා මම විශ්වාස කරනවා ඒ වගේම තමයි මේ වන විට අපේ මමාර කලින්කෝ වගේ ප්‍රගති වාර්තාව අන්තිම අයහපත් තැනක තියෙන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල අපි ඉතාමත්ම යහපත් තැනගෙන මේ ඉන්නේ නමුත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වෙන විට ගත්ත ක්‍රියාමාර්ග අනුව යම් කිසි මට්ටමකට අපිට ඒ ප්‍රගති වාර්තාවේ ඉහළ තත්ත්වයකට එන තත්ත්වයක් උදා වෙලා තියෙනවා ඒක අපිට මේ දවස්වල දීන ආර්ථික කාරණා ඒ වගේම යම් යම් තොරතුරු මත අපිට ඉතාමත් සාධනීය පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් නමුත් මෙන්න මේ තත්ත්වයේ ඉහළට එන්න එන්න කණ්ඩායමකට ඉතාමත් අමාරුවක් ඇතිලා තියෙනවා මොකද අද මේ රට වට්ටලා මේ රට අර මං කලින් කෝ වගේ විනාශ කරලා තමන්ගේ දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා මොකද අපිට මේ වෙලාවේ අපි දැක්ක මේ පහුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණේ පිළියන්දල ප්‍රදේශයේ ඡන්ද ඉල්ලන අපේක්ෂකයේ නිරෝෂණ ගොරකාන කියන පුද්ගලයා උජාරුවෙන් කියන මාධ්‍ය ප්‍රකාශයක් මාධ්‍ය මේ මාධ්‍ය ප්‍රකාශයකදී මාධ්‍ය නිවේදනයක් නිකුස් කළා අද අපි නැව් අටක් නැවැත්තුවා අද වරායන් පිට වෙන නැව් විශාල ප්‍රමාණයක් නැවැත්තුවා අපි රටට අද මෙච්චර ලොකු පාඩුවක් ඇති කරා ඉතින් මෙන්න මේ වගේ බාල තුට්ටු දෙකේ දේශපාලනය කරන මිනිසුත් එක්ක තවත් කවර කතාවද මේ රටේ අනාගතය වෙනුවෙන් ඒ පුද්ගලයන් ගැන විශ්වාසය තියන්න පුළුවන්ද කියන එක ගැන ඉතාමත් කනගාටුවක් තියෙනවා මොකද අද අපේ කොළඹ වරාය ගැන ඉතාමත් ජාත්‍යන්තර ඉතාමත්ම තරගකාරී වරායවල් අතර තියෙන්නේ අද 2024 වෙනකොට පළවෙනි ලෝකේ පළවෙනි වරායවල් 24ට එන වරායක් විදිහට මේ වරායේ කීර්තිය නැති කරලා මේ වරාය ගැන තියෙන ලෝකෙට තියෙන ඒ විශ්වාසය නැති කරන මට්ටමට කඩාකප්පල් කරලා අපේ සමහර පුද්ගලයෝ මේ කරන දේශපාලන ගැන අපේ කනගාටුම වේලාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මම විශේෂයෙන්ම මේ වෙලාවේ මානව හිමිකම් කොමිසමටත් යම් කිසි ඉල්ලීමක් කරන මානව හිමිකම් කොමිසමෙන් මොකද අද ඔබලා මේ රට කඩාකප්පල් කරන රටේ ජන ජීවිතය අවුල් කරන මිනිස්සුන්ගේ මානව හිමිකම් පමණක් නොවේ ඒ කඩාකප්පල්කාරී ක්‍රියාව තුළින් මානව හිමිකම් අහෝසි වෙන පොදුමහ ජනතාවගේ මානව හිමිකමුත් බලන්න කියලා වැඩට යන මිනිස්සුන්ට වැඩට යන්න විදියක් නැහැ රෝහලට යන රෝගීන්ට යන්න විදියක් නැහැ ඒ වගේම තමන්ගේ දෛනික වැඩ කටයුතු කරන මිනිස්සුන්ට යන්න විදියක් නැහැ ආර්ථික විශාල පාඩුවක් වෙන වාහන ධාවනය කරන්න බැරි වෙනවා පොදු දේපළ වලට හානි වෙනවා ඒ වගේම ඒ ජන ජීවිතය කඩාකප්පල් වෙනකොට ඒ මිනිස්සුන් රටට වෙන හානිය සහ ඒ ජන ජීවිතය කඩාකප්පල් වෙනකොට ඒ කඩ වෙන මානව හිමිකම් ගැන මේ මානව හිමිකම් කොමිසම බලන්න කියලා මං ඉල්ලා සිටිනවා මොකද අපි දැක්කා පසුගිය කාලේ රමුක්කන වෙච්ච සිද්ධිය ඒ සිද්ධිය උදේ ඉඳන් හවස් වෙනකන් විශාල පැය ගන්න ආසනොසේ පැය 18කට වඩා වැඩි ප්‍රමාණයක් රටේ ජන ජීවිතයේ ප්‍රදේශයේ කඩාකප්පල් වුණා හැබැයි මානව හිමිකම් කොමිසම් සභාව කොයිම වෙලාවකවත් ඒ ජීවත් වීමේ අයිතිය නැති වෙච්ච මිනිස්සුන් ගැන බැලුවේ නැති එක නිසා මම ඒ ගැනත් බලන මොකද හැම දෙයකටම දැන් අද මානව හිමිකම් සභාවට දුවන නිසා කොමිසමට දුවන නිසා මේ ගැනත් මම මේ විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි ඒ වගේම තමයි අද අද මේ රට ගොඩ යනවට ගොඩක් අකමැති මිනිස්සු ඉන්නවා. ඒ වගේම රටේ විවස්ථාව නීති රීති පිළිගන්නේ නැති මිනිස්සු ඉන්නවා. මොකද අපි දැක්කා 2022 මාර්තු 23 වෙනිදා නුගේගොඩදී අනුර කුමාර් දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා මාලිමාවේ නායකතුමා කියනවා මේ රටේ විවස්ථාව අපි පිළිගන්නේ නැහැ. ඒ වගේ මේ රටේ විවස්ථාව නීති රීති රෙගුලාසි වැඩක් නැහැ. ඒවා හොඳයි පුස්තකාලවල පරිහරණයට අධ්‍යයන කටයුතු වලට. එතනින් එහාට අපි මහ පොළොවේ අපිට තියෙන දෙයක් ඒක මම පස්සේ කියන්නම් කියලා තමයි එදා ඒ කරපු ප්‍රකාශයෙන් පස්සේ අද වෙනකම් මේ රටේ වැඩ කටයුතු කඩාකප්පල් කරේ. අපි දැක්කා පාර්ලිමේන්තුව ගිනි තියන්න ආවා, පාර්ලිමේන්තුව වටලනවා කිව්වා. ඒ වගේම උණ්ඩියල් ක්‍රමයේ දිරිමත් කරා. රටට විදේශ ප්‍රේෂණ එවන්න එපා කියලා සුනිල් හඳුන්නේදී මාධ්‍ය ප්‍රකාශ කළා, මාධ්‍යයෙන් ප්‍රකාශ කරා, මිනිසුන්ට අවිශ්වාසයක් ඇති කරා, පිටරටවල ඉන්න මිනිසුන්ට බොරු ප්‍රචාරය කළා, ඒ මිනිසුන් අතර වැරදි මතයක් ඇති කළා, විදේශ ප්‍රේෂණයේ එවන එක නැවැත්තුවා, වැළැක්වුවා. ඉතින් මේ වගේ විවිධ කඩාකප්පල්කාරී වැඩ විශාල ප්‍රමාණයක් කරලා තමයි අද මේ වෙනිට මේ රට මේ තැනට වලපල්ලට ගේන්න කටයුතු කරේ. ඒ වගේ මම පාර්ලිමේන්තු ආපු දවසේ ඉඳන්ම කරපු මගේ බලවත් විවේචනයක් තියෙනවා. මොකද මමත් පළාත් පාලන ආයතනයකින් දේශපාලන පැමිණි පුද්ගලයෙක් විදිහට මමත් පෞද්ගලිකම අකමැති දෙයක් මේ මන්ත්‍රීවරු ප්‍රමාණය වැඩිවීම ගැන. මොකද මම ඒ පළාත් පාලන ආයතනයට පත් වෙච්ච දා ඉඳන් මේ ගැන අදාළ බලධාරීන්ට කතා කරා, දේශපාලන අධිකාරීට කතා කරා. නමුත් එයට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ඒ ගැන මම විශේෂයෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද මම තේරීම් කාරක සභාවේදීත් ඒ පළාත් පාලන නීති වෙනස් කරන සම්බන්ධ තේරීම් කාරක සභාවේදීත් දිගින් දිගට මේ ගැන මතු කරා. මොකද 4000ක් වෙච්ච පළාත් පාලන නියෝජිතයින් 8000ක් වීම තුල ඉතාමත්ම අවුල් සහගත තත්ත්වයක් පළාත් පාලන කළමනාකරණය තුල ඇති වුණා. අදටත් ඒක තියෙනවා. දල ආසන වශයෙන් පළාත් පාලන ආයතන 190කට වගේ ආසන ප්‍රමාණයකට තමන්ට අවශ්‍ය විදිහට ඒ සභාපතිවරයෙක් හෝ නගරාධිපතිවරයෙක් පත් කරගන්න බැරි වුණා. අදටත් ඒක අඩු වැඩි වශයෙන් ඒ කාරණාව අත්විඳිනවා. මොකද ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය දෙයට වැඩිය හැමදාම රණ්ඩු වෙන යම් යම් ගැටලු ඇති වෙන, ඒ වගේම ඒ නියෝජිතින්ට කරන්න වැඩක් නැති තැනට ඒක අකර්මණ්‍ය වෙලා තියෙන එක නිසා මම නැවත වතාවක් රජෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ කරුණ නිවැරදි කරන්න වහම. ඒ වගේම දල වශයෙන් රුපියල් බිලියන 12කට වඩා ආසන්න ප්‍රමාණයක් මේ අමතර පළාත් පාලන නියෝජිතව නඩත්තු කරන්න යනවා. ඒකත් මේ රටේ මහජනතාවගෙන්ම තමයි වියදම් වෙන්නේ. ඒක නිසා ඊට වඩා ඵලදායීව කාර්යක්ෂම මේ නාගරික පරිපාලනය, පළාත් පරිපාලනය සංවිධානය කරන්න පුළුවන් විදිය ක්‍රමවේදයක් හදන්න කියන එක මම විශේෂයෙන්ම රජෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ තවදුරටත් ප්‍රමාද කරන්න නැතුව කඩිනමින් කළ යුතු කාරණාවක්. මොකද අද වෙන විට මිනිස්සුන්ට එදිනෙදා ජීවිතයේ වැදගත්ම ආයතනය තමයි පළාත් පාලන ආයතනය. මේ පරණ මේ වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ සම්පූර්ණයෙන්ම මේ පළාත් පාලන පරිපාලනය පිරිහීමට ලක් වෙලා අරාජික තැනකට පත් වෙලා තියෙන දේ ගැන මම හිතන්නේ මේ දෙපැත්තේම කට්ටිය වග කියන්න ඕන. මොකද මේ පැවති නීතිය ගෙනාවේ අද ඒ මේ දෙපැත්තම නියෝජනය කරන මන්ත්‍රීවරු එදා නියෝජනය කරලා. ඒක නිසා මේ වැරද්ද නැවතත් ඇති කරන්න එපා. මොකද අපි හෘද සාක්ෂිට එකකව කතා කළොත් මේ වන විට මේ පරණ මේ වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ සම්පූර්ණයම අකර්මණ්‍ය වෙලා තියෙන පළාත් පාලන ක්‍රමය. තවදුරටත් මේ ක්‍රමය තුළ ඡන්දය ගේනවා නම් ඒක මම හිතන්නේ ඒක මේ උත්තරීතර සභාවට බාර කාරණාවක්. නමුත් මම මගේ අදහස මේ වෙලාව ඉදිරිපත් කරේ එයත් මේ රටේ ආර්ථිකය ඒ වගේම ප්‍රදේශ පිරිහෙන්න ප්‍රධාන හේතුවක් විදිහට මම දකිනවා. ඒ වගේම තමයි අද විශේෂයෙන්ම මේ පළාත් පාලන ඡන්දෙ විතරක් නෙමෙයි මොන ඡන්ද ඉල්ලුවත් මේ විපක්ෂයේ කට්ටියගේ ඒකායන අභිලාෂය වෙලා තියෙන්නේ රට අකර්මණ්‍ය කළා, රට වට්ටලා තමන්ගේ දේශපාලනේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න. නමුත් මම හිතන්නේ මේ වෙලාවේ ඊට වඩා වැදගත් කාරණා ගැන වැදගත් සාකච්ඡාවක් අපි පවත්වන්න ඕන. මොකද මේ වන විට අපිට රටේ මේ සම්පූර්ණයෙන්ම කඩාවැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න නම් අපි සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනවා. අපි සියදරන් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මොකද අපි අපේ කැපකිරීම කරන්නේ නැතුව, අපේ වගකීම අපි දරන්නේ නැතුව, අපි රටේ මහජනතාවට මේ ගැන බණ දේශනා කරලා උපදෙස් දීලා වැඩක්
නැහැ.
මොකද අපි මේ රටේ උත්තරීතර සභාව, රටේ නීති හදන තැන, රටේ මිනිස්සුන්ට වග කියන තැන, ඉතින් මේ වග කියන තැන මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන. එහෙම නැතුව අපි හුදෙක් මාධ්‍ය සංදර්ශන පවත්වමින්, මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මේ පාර්ලිමේන්තුව ඇතුළේ එකක් කරලා එළිය ගිහලා තව එකක් කියලා වැඩන්නේ. මම දැක්ක සමහර විපක්ෂයේ පුද්ගලයෝ අදාළ කමිටු වලට ඇවිල්ලා, විශේෂයෙන්ම කෝප් කමිටු වලට ඇවිල්ලා කටවත් අරින්නේ නැහැ. නමුත් එළිය ගිහිලා ඊට ලොකු කතා කියලා මිනිස්සුන්ව නොමග යන එක නිසා විශේෂයෙන්ම මම මේ සභාවෙන් ඒ කමිටු නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ නියෝජනය කරන්නේ අදාළ කමිටු වලට තේරීම්කාරක සභාවට එන්න. මොකද සමහර දවසට ඝනපූර්ණේවත් නැහැ. ඉතින් ඒවත් ජනතාව දැනගන්න ඕනේ. මොකද ජනතාව ඒව දන්නේ නැහැ. සමහර වෙලාවට ඒ අදාළ කමිටු වලට ඝනපූර්ණේ නැති වුණාට එළිය ගිහිල්ලා ලොකු කතා කියනවා සමහර විපක්ෂ මන්ත්‍රීවරු. ඒ ගැන මම මතක් කරමින් මට වෙලාව ලබා දුන්නාට ස්තුතියි.
සදිකර මන්තුමා.